අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයුබෝවන් දුවේ පුතේ, අදත් අපි ආවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ දත්ත සමුදාය පද්ධති පාඩම අරගෙන. 10 වසරේ 9 වෙනි පාඩම තමයි අදත් අපි කතා කරන්නේ. මම පනංගල මහාබෝධි මහාවිද්‍යාලයේ නිමාෂ ටීචර්.
මම ගානාගල රාජකීය ජාතික පාසලේ විබෝධහංසනී ටීචර්.
පුතේ, පෙර දිනවලදී අපි සාකච්ඡා කරපු ක්‍රියාකාරකම් වල සටහන් පුතාලා ළඟ තියෙනවා නම් ඒවත් ළඟට අරගන්න. කොලයක් පැනක් අරගෙන අද ක්‍රියාකාරකමත් කරගෙන යමු. පුතේ, අපි ළඟ තියෙන දත්ත වගු වලට ඇතුළත් කළා කියලා ඒක දත්ත සමුදාය පද්ධතියක් වෙන්නේ නැහැ. දත්ත සමුදාය පද්ධතියක් වෙන්න නම් මේ වගු එකින් එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ විතරක් මදි, තවත් ලක්ෂණ තියෙනවා. අපි ඒ ලක්ෂණ ගැන එකින් එකට කතා කරමු. අපි මුලින්ම වගුවක් අඳිමු. මේ වගුව තමයි පාරිභෝගික වගුව. ශේෂ්ත්‍ර තුනක් තියෙනවා මේ වගුවේ. රෙකෝඩ තුනක් තමයි අපි ඇතුළත් කරන්නේ. ශේෂ්ත්‍ර තුන තමයි පාරිභෝගික අංකය, නම, දුරකථන අංකය. මං ආයෙම කියන්නම්, ශේෂ්ත්‍ර තුනයි මේ වගුවේ පාරිභෝගික අංකය, නම, දුරකථන අංකය. අපි දැන් රෙකෝඩ ඇතුළත් කරමු. පාරිභෝගික අංකය 1.01, නම, නයනා, දුරකථන අංකය 0.71, 46.52, 134. දෙවන රෙකෝඩය පාරිභෝගික අංකය 1.02, නම, කමලා, දුරකථන අංකය 0.91, 22, 45, 46.5. තුන්වෙනි රෙකෝඩය පාරිභෝගික අංකය 1.03, නම, ගීතා, දුරකථන අංකය 0.77, 44, 55, 661. මේ වගුව අපි පාරිභෝගික වගුව කියලා නම් කරනවා. මං ආයෙම වතාවක් කියන්නම්. අපි ඇතුළත් කරපු රෙකෝඩ ටික. පළවෙනි රෙකෝඩය පාරිභෝගික අංකය 1.01, නම, නයනා, දුරකථන අංකය 0.71, 46, 52, 134. දෙවන රෙකෝඩය පාරිභෝගික අංකය 1.02, නම, කමලා, දුරකථන අංකය 0.91, 22, 45, 46.5. තුන්වන රෙකෝඩය අංක පාරිභෝගික අංකය 1.03, නම, ගීතා, දුරකථන අංකය 0.77, 44, 55, 661. අපි මුලින් ඇඳේ පාරිභෝගික වගුවනේ. දැන් අඳින්නේ ඒ පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගත්තාම ඒ බිල්පත් ගැන සටහන් තියාගන්න වගුව. එතකොට මේ වගු අදාළ වෙන්නේ මොන වගේ ස්ථානයක දත්ත පද්ධතියකටද? ඔව්, වෙළඳ සැලක දත්ත පද්ධතියකට. හොඳයි පුතේ, අපි දැන් බිල්පත් වගු අඳිමු.
මේ බිල්පත් වගුවේ ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. ඒ ශේෂ්ත්‍ර තුන තමයි දිනය, පාරිභෝගිකයාගේ නම, මුළු මුදල. ශේෂ්ත්‍ර තුන මං ආයෙ මතක් කරන්නම්. දිනය, පාරිභෝගිකයාගේ නම, මුළු මුදල. හොඳයි, අපි දැන් මේ අපේ වගුවට එක් එක් රෙකෝඩයන් ඇතුළත් කරමු. පළමු රෙකෝඩය දිනය 2021.07. පාරිභෝගිකයාගේ නම, කමලා, මුළු මුදල ₹5000. මං ආයෙ කියන්නම්. පළමු රෙකෝඩයේ දිනය 2021.07. තුනයි හත පාරිභෝගිකයාගේ නම කමලා මුළු මුදල රුපියල් 5000යි. දෙවන රෙකෝඩය දිනය 2021 8 7 වෙනිදා පාරිභෝගිකයාගේ නම නයනා මුළු මුදල රුපියල් 2500යි. මීළඟ රෙකෝඩය දිනය 2021 8 7 නම ගීතා මුදල රුපියල් 3000යි. මීළඟ රෙකෝඩය දිනය 2021 8 8 නම කමලා මුදල රුපියල් 7500යි. අවසන් රෙකෝඩේ විදිහට අපිට ඇතුළත් වෙන්නේ දිනය 2021 8 8 නම ගීතා මුදල රුපියල් 2000යි. හොඳයි පුතේ, අපි දැන් රෙකෝඩ පහක් මේ වගුවට ඇතුළත් කරලා ඉවරයි. අපි මේ වගුව නම් කරා බිල්පත් වගුව කියලා. දැන් හොඳින් බලන්නකෝ, අපි ඇඳපු වගු දෙක දිහා ඔයාට පේනව නේද? මේ වගු දෙකේම පාරිභෝගිකයාගේ නම ඇතුළත් කරලා තියෙනවා. අපේ වගුවේ නම් පාරිභෝගිකයාගේ නම අපි ඇතුළත් කළේ ගීතා, කමලා, නයනා කියලා. ඒ වුණාට හිතන්නකෝ, අපි ඇත්තම වෙළඳසැලක මේ වගේ රෙකෝඩ තියාගන්නවා කියලා. එතකොට අපිට අනිවාර්යෙන්ම පාරිභෝගිකයන්ගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න වෙනවා. මොකද එහෙම නැත්නම් ගීත කියන නමින් තවත් කිහිප දෙනෙක්ම වෙළඳසැලට එන්න පුළුවන්නේ. ඒ හැම කෙනෙක්ම ගීත කියන නමින් ඇතුළත් කළොත් අපට මොකද වෙන්නේ? අපිට වෙන වෙනම එකින් එකට කාගේ බිල්පත් විස්තරද කියලා සොයාගන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපි මේ රෙකෝඩ තියා ගැනීම තේරුමක් නැති වෙනවා. අන්න ඒ නිසා සම්පූර්ණ නම් ඇතුළත් කරන්න මේකෙදි අත්‍යවශ්‍යයි. තේරුණා නේද දූලපතාලට?
ඔන්න දැන් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. බලන්නකෝ, අපේ වගු දෙකටම අපි සම්පූර්ණ නම් ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඒක අපහසුයි නේද? එකම දත්තය වගු දෙකටම ඇතුළත් කරන්න සිදුවීම. අන්න ඒකට අපි කියනවා දත්ත සමතිරික්තතාවය කියලා. ඉංග්‍රීසියෙන් data redundancy කියලත් කියනවා. ඉතින් පුතේ, මේ දත්ත සමතිරික්තතාවයෙන් පැවතීම, එහෙම නැත්නම් එකම දත්ත වගු දෙකක ඇතුළත්ව තිබීම කියන්නේ දත්ත පද්ධතියක හොඳ ලක්ෂණයක්ද? නැහැ නේද? අපි දත්ත පද්ධතියකින් බලාපොරොත්තු වෙන්නේ පහසුවෙන් නඩත්තු කිරීම වගේම පහසුවෙන් පවත්වාගෙන යාමනේ. මේ වගේ දත්ත වගු දෙකක පැවතුනොතින් ඒක අපිට ගැටලුවක් වෙනවා, එහෙම නේද? හොඳයි, අපි දැන් මේ ගැටලුව විසඳගමු. ඒ කියන්නේ දත්ත සමතිරික්තතාවයක් නැති වෙන විදියට අපි මේ වගු සකස් කරමු. අපි දත්ත නැවත නැවත යොදන්නේ නැතිව ප්‍රාථමික යතුර භාවිතා කරලා මේ වගු එකිනෙකට සම්බන්ධ කරන්නයි යන්නේ. හරිම සරලයි. මාත් එක්කම ආයෙම මේ වගු අඳිමු. අපි පාරිභෝගික වගුවේ වෙනසක් කරන්නේ නැහැ. අපි ඒ වගුව ඒ විදියටම තියාගන්නවා. නමුත් අපි බිල්පත් වගුව වෙනස් කරන්නයි යන්නේ. මේ වගුවේ ශේෂ්ඨ 4යි. බිල්පත් අංකය, පාරිභෝගික අංකය, මුළු මුදල, දිනය. මං ආයෙම කියන්නම්, අපි බිල්පත් වගුව ආයෙම අඳින්නයි යන්නේ. මේ වගුවේ ශේෂ්ඨ 4යි. බිල්පත් අංකය, පාරිභෝගික අංකය, මුළු මුදල, දිනය. දැන් පුතාලා, අපි කලින් ඇඳපු වගුව වෙනස් කරන්නේ නැහැ. අපි මේ වෙනම වගුවක් ආයෙම අඳිනවා බිල්පත් වගුව කියලා. හොඳයි, අපි දැන් රෙකෝඩ් ඇතුළත් කරමු. බිල්පත් අංකය 2.01, පාරිභෝගික අංකය 1.02, මුළු මුදල රුපියල් 5000යි, දිනය 2021 3/7. ඒ වගේම අපි පිළිවෙලින් ලියමු. බිල්පත් අංකය 2.02, පාරිභෝගික අංකය 1.01, මුදල දෙදස් පන්සියයි රුපියල්, දිනය දෙදස් විසි එකේ අටයි හත, මීළඟ රෙකෝඩය බිල්පත් අංකය 2.03, පාරිභෝගික අංකය 1.03, මුදල රුපියල් 3000යි, දිනය 2021 8.07. හතරවන රෙකෝඩය තමයි බිල්පත් අංකය 2.04, පාරිභෝගික අංකය 1.02, මුළු මුදල රුපියල් 7500යි, දිනය 2021 8.08. අවසන් රෙකෝඩය බිල්පත් අංකය 2.05, පාරිභෝගික අංකය 1.03, මුළු මුදල රුපියල් 2000යි, දිනය 2021 8.08. හොඳයි, දැන් අපි අපේ බිල්පත් වගුවට දත්ත ඇතුළත් කරලා ඉවරයි. පුතේ, දැන් අපි මුලින් ඇඳපු බිල්පත් වගුවයි අපි දැන් ඇඳපු බිල්පත් වගුවයි බලන්න කොහොමද ඒ දෙක වෙනස් වෙන්නේ කියලා. අපි දැන් ඇඳපු බිල්පත් වගුවේ බිල්පත් අංකයක් තියෙනව නේද? ඒකෙන් අපිට බිල්පත් වෙන වෙනම හඳුනගන්න පුළුවන්. එහෙම නේද විබෝධ ටීෂර්?
ඌ, ඊට අමතරව අපි පාරිභෝගිකයාගේ නම වෙනුවට පාරිභෝගික අංකය යොදාගෙන තියෙනවා. අන්න ඒ නිසා එකම දත්ත නැවත නැවත වගුවල භාවිතා වෙන්නේ නැහැ. හරිම පහසුවෙන් පවත්වගෙන යන්න අපිට පුළුවන්. දත්ත වගු දෙකක් දැන් අපිට තියෙනවා. දැන් අපි මුලින්ම ඇඳපු බිල්පත් වගුව එකයරකින් කපලා ඉවත් කරමු. අපිට ඉදිරි ලක්ෂණ කතා කරද්දි මේ වගුව අපිට අවශ්‍ය වෙනවා. ඔන්න දැන් අපි ළඟ තියෙනවා දත්ත සංගතතාවයක් ඇති දත්ත පද්ධතිය. දත්ත සංගතතාවයක් ඇති වෙනවා කියන්නේ මොකක්ද? අපි බලමු මේ දත්ත සංගතතාවයක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ දත්ත තැන්පත් කිරීමේදී එකම දත්ත වගු කිහිපයක තැන්පත් නොවන ලෙස වගු සකස් කරලා තිබීම. ඒ දත්ත සමුදායක ලක්ෂණයක්. දත්ත තැන්පත් කරලා තිබීම තමයි දත්ත සමුදායක ලක්ෂණයක් වෙන්නේ. ඒ වගේම වගු එකිනෙකට සම්බන්ධව පවතින නිසා රෙකෝඩ ඉවත් කරද්දී එම රෙකෝඩයට සම්බන්ධ වෙන අනෙක් වගුවල රෙකෝඩයන් ඉබේම ඉවත් වෙලා යනවා. ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ පාරිභෝගික වගුවේ 1.01 නයනව. අපි වගුවෙන් ඉවත් කළොත් නයනගේ බිල්පත් රෙකෝඩය ඉබේම ඉවත් වෙලා යනවා. මොකද 1.01 කියලා පාරිභෝගිකයෙක් නැත්තම් එයා ලබාගත් බිල්පතක් තියෙන විදියක් නැහැනේ. එකිනෙකට මේ වගේ වගු ආගන්තුක යතුරු වලින් සම්බන්ධ වුණු නිසා තමයි දුවේ පුතේ ඉක්මනින්ම අඳුනා ගන්නත් අදාල් රෙකෝඩ ඉවත් කරන්නත් පුළුවන් වෙන්නේ.
හොඳයි පුතේ, අපි කතා කරා දත්ත සමතිරික්තතාවය සහ දත්ත සංගතතාවය ගැන. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි කාර්යක්ෂමතාවය වැඩිවීම කියන්නේ. ඔයා හිතන්නකෝ, පාසල් නිවාඩු කාලයේදී පාසලේ එක ළමයෙකුගේ ලිපිණිය දැනගන්න අවශ්‍ය වුණා කියලා. අපි හිතමු 10 ශ්‍රේණියේ ඩී පන්තියේ කසුන් කියන ළමයාගේ ලිපිණිය සොයන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයාගේ පාසලේදී හැමුණොත් මොකද කරන්නේ? පාසලේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු ෆයිල්, ඒ කියන්නේ ගොනු, ගබඩා කරලා තියෙන තැනට ගිහින් 10 ශ්‍රේණියට අදාළ ෆයිල් ටික සොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අතරින් ඩී පන්තිය වෙන් කරගන්නත් ඕනේ. ඒ ලැබෙන ෆයිල් වෙන වෙනම ඔක්කොම බලන්න වෙනවා අපිට. කසුන්ට අදාළ ෆයිල් එක, කසුන්ට අදාළ ගොනුව සොයා ගන්න. පන්තියේ ළමයි 40ක් විතර ඉන්න පුළුවන්නේ පුතේ, නේද? සමහර විට නිවැරදි ෆයිල් එක සොයා ගන්න අපිට ෆයිල් 40ම බලන්න සිදු වෙන්නත් පුළුවන්.
ඉතින් පුතේ, ඔයාට හිතෙන්නේ මොනතරම් කාලයක් මේ වෙනුවෙන් වැය වෙන්න ඇතිද කියලාද? ඒත් අපි මේ තොරතුරු සියල්ලම දත්ත සමුදාය පද්ධතියකට ඇතුළත් කරලා තිබ්බනම් අපිට 10D පන්තියේ කසුන්ගේ විස්තර විනාඩියක්වත් වැය වෙන්නේ නැතුව හොයාගන්න පුළුවන්. මොකද දත්ත සමුදාය පද්ධතියක් කියන්නේ එකම දත්ත නැවත නැවත නොයදෙන නිවැරදි කළමනාකරණයෙන් යුක්ත පද්ධතියක්. අපි තවත් උදාහරණයක් ගනිමු. මං හිතන්නේ දූල පුතාලට ඒක තවත් ප්‍රයෝජනවත් වේවි. හිතන්නකෝ, අපිට මේ කසුන් කියන ශිෂ්‍යයාගේ නම විනාශ කරන්න අවශ්‍ය වුණා කියලා. අපි දත්ත ඇතුළත් කරද්දී කසුන් කියන නම වගු කිහිපයක තිබුණොතින් විනාශ කරන්න කාලයක් ගත වෙනවා. ඒත් දත්ත සමුදාය පද්ධතියකදී එකම දත්ත වගු කිහිපයක තැන්පත් වෙන්නේ නැතිව දත්ත එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට ඉතාම ඉක්මනින් කාර්යක්ෂමව මේ කාර්යයන් ඉටු කරගන්න පුළුවන් වෙනවා.
මීළඟ ලක්ෂණය තමයි පුතේ නිර්වද්‍යතාවය වැඩිවීම. අපි මුලින්ම ඇඳපු වගු දෙක ගනිමු. මුලින්ම ඇඳපු පාරිභෝගික වගුවයි ඒකම ඇඳපු බිල්පත් වගුවයි බලමුකෝ. මම කිව්ව එක ඉලකින් කපලා තියන්න අපිට ඉදිරියේදී අවශ්‍ය වේ කියලා. අන්න ඒ වගුව. දැන් ඔයා හිතන්නකෝ, මේ වෙළඳ සැලේ දත්ත වගු පවත්වාගෙන යන කෙනාට අතපසු වීමක් වෙලා වගුවල කමල් කියලා ඇතුළත් කරන්න ඕනේ තැනට කමලා කියලා ඇතුළත් කරලා තියෙන්නේ කියලා. හොඳයි පුතේ, අපි දැන් පාරිභෝගික වගුවේ කමලා කියලා තියෙන තැන නම කමල් කියලා වෙනස් කරමු. දැන් බලන්නකෝ, අපි මුලින්ම ඇඳපු බිල්පත් වගුවේ කමලා කියලා නම කිහිප තැනකම තියෙනවා. අපේ වගුවල විස්තර නිවැරදි වෙන්න නම් ඒ වගුවෙත් නම කමල් කියලා වෙනස් කරන්න ඕනේ. ඉතින් පුතේ, ඇත්තටම වෙළඳ සැලක නම් මේ වගේ කී වතාවක් නම යෙදුණු තැන් වෙනස් කරන්න වේවිද? නම් අගහැරෙන්න පුළුවන් නේද? අන්න එහෙම වුණොත් අපි ළඟ තියෙන දත්ත නිවැරදිම ඒවා කියලා අපිට කියන්න බැහැ නේද?
දත්ත සමුදාය පද්ධතියකදී එහි තිබෙන දත්ත සියල්ල අනිවාර්යයෙන්ම නිවැරදි වෙන්න ඕනේ. අත්පසු වීමකින්වත් මේ දත්ත දෝෂ සහිත ඒවා වෙන්න විදියක් කොහෙත්ම නැහැ. දැන් බලන්නකො, අපි නිවැරදිද කියලා කලින් වෙන් කරගත්ත වගු දෙක, මුලින් ඇඳපු පාරිභෝගික වගුවයි දෙවනියට ඇඳපු බිල්පත් වගුවයි, ඒ කියන්නේ අපි එක ඉරකින් කපපු නැති වගු දෙක. බලන්නකො, දැන් පාරිභෝගික වගුවේ අපි කමලා කියන නම කමල් කියලා වෙනස් කරාම මේ බිල්පත් වගුවේ ආයේ දත්ත වෙනස් කරන්න ඕන වෙනවද? නැහැ නේද? ඉතින් මේ වගේ දත්ත සමුදාය පද්ධතියකදී අතපසු වීම වලින් දත්ත දෝෂ සහිත වීම අවම වෙනවා. ඒ කියන්නේ වැරදීමකින් දෝෂ ඇතිවීම ඊටාම කලාතුරකින් තමයි සිදුවෙන්නේ. මොකද දත්ත සංගතතාවයක් තියෙන නිසා, එකම දත්ත තවත් වගුවල පවතින්නේ නැති නිසා විනාශ කරද්දී හරි දත්ත ඉවත් කරලා දානකොට හරි ගැටලුවක් වෙන්නේ නැහැ.
අපි කතා කරන අවසාන ලක්ෂණය තමයි පුතේ වලංගුතාව වැඩිවීම කියලා කියන්නේ. අපි කොහොමද දත්තවල වලංගුතාවය වැඩි කරගන්නේ? දත්ත ගැන මුලින්ම අපි කතා කරද්දී ඔයාට මතක ඇති පුතේ අපි දත්තවලට දුන්න උදාහරණ කියන්න බලන්න. දත්ත විදියට අපි ගන්නෙ මොනවද කියලා? ඔව්, ඉලක්කම්, වචන, රූප, අකුරු, වාක්‍ය, හඬපට, වීඩියෝ වගේ දේවල්. එහෙම නේද? ඉතින් පුතේ, මෙන්න මේ වගේ අපේ වගුවල ශේෂ්ත්‍රවලට අපි යොදන දත්ත ඒවායේ ආකාරය අනුව වෙන් කරන්න පුළුවන්. දැන් බලන්නකෝ, අපි ඇඳපු පාරිභෝගික වගුව, ඒ වගුවේ තියෙන පාරිභෝගික අංකය ගත්තොත් ඒක ඉලක්කම් විතරක් ඇතුළත් වෙන තීරුවක්. පාරිභෝගිකාගේ නම ගත්තොත් ඒ තීරුවේ යෙදෙන්නේ වචන කිහිපයක්. එහෙම නේද? දැන් බලන්න දුරකථන අංකයේ තීරුව, ඒ තීරුවේ යෙදෙන්නේ ඉලක්කම් විතරයි. ඉතින් පුතේ, අපි දත්ත මේ වගුවලට ඇතුළත් කරද්දී අංක විතරක් තියෙන්න ඕනේ දුරකථන අංකය වගේ තීරුවක, ඉලක්කම් විතරක්ද මේ ඇතුළත් කරන්නේ කියලා පරීක්ෂා කරලා ඉලක්කම් විතරක් නම් දත්ත තැන්පත් වෙන්න සකස් කරන්න පුළුවන්. මේ වගේ අවස්ථා ලැබෙන්නේ අපිට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති කළමනාකරණ පද්ධතිවලදී විතරයි. දිනයක් නම්, රූපයක් නම්, වචන නම් ඒ අදාළ ආකාරයේ දත්තමද ශේෂ්ත්‍රය යටතේ ඇතුළු වෙන්නේ කියලා පරීක්ෂා කරලා බලලා තැන්පත් කළාම පුතේ වැරදීම් වෙනව අඩුයි. අදාළ දත්තම නිවැරදිව ඇතුළත් වෙනවා, අනෙක් ඒවා ප්‍රතික්ෂේප වෙනවා. අන්න ඒ විදිහට තමයි දත්ත සමුදාය පද්ධතිවලදී දත්තවල වළංගුතාවය පවත්වාගෙන යන්නේ. ඉතින් විබෝධ ටීචර්, අද අපි කතා කරපු කරුණු ගැන සාරාංශය මතක් කරමු නේද?
හොඳයි. අපි අද දවසේ බොහෝ කරුණු අලුතෙන් ඉගෙන ගත්තා. අපි අද ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරේ දත්ත සමුදාය පද්ධතියක ලක්ෂණ. අපි ඒ යටතේ දත්ත සමතිරික්තතාවයක් නොමැතිවීම, දත්ත සංගතතාවයක් පැවතීම, කාර්යක්ෂම බව, වඩා නිර්වද්‍ය සහ වළංගුතාවය ගැන කතා කළා.
හොඳයි පුතේ, අද දවසේ පාඩමේ කොටස මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසෙත් අපි දත්ත සමුදාය පද්ධති ගැන ඊළඟ කොටස අරගෙන එනවා. ඒ වගේම ආදරයෙන් මතක් කරන පරිස්සමින් ඉන්න, ඒ වගේම දුවල පුතාලට මේ පාඩම් ගැන ලබාගත් දැනුම තහවුරු කරගන්න තවත් අවස්ථාවක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දුවල පුතාලට ලබලා දීලා තියෙනවා. කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ ඩිජිටල් ප්ලැනට් කියන ලින්ක් එකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් වෙබ් අඩවියේ අල්ටිමේට් ICT පිටුවට යන්න. එතන තියෙන තක්සේර පත්‍රිකාවලට පිළිතුරු ලියන්න පුළුවන්. මාර්ගගතව පිළිතුරු ලියන අයට ලකුණු ලැබෙනවා. එහෙම බැරි අයට පුළුවන් PDF එකක් විදියට ප්‍රශ්න භාගත කරන්න. ඉතින් මේ අවස්ථාවෙනුත් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරන ගමන් අද දවසේ වැඩසටහන මෙතකින් නිමා කරනවා. සුබ දවසක් පුතේ ඔයාට.
අවකාශයේ පාසල මීන් අපි
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.